අද මාර්තු 21 වෙනිදා ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය ලෙසට නම් කරලා තිබෙනවා. ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය ඇති දරුවන් පිළිබඳව ඒ වගේම එවන් දරුවන් ඇති දෙමාපියන් වෙනුවෙනුත් විවිධ වැඩසටහන් අද දිනේදී ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවල ගර්භණී මව්වරුන්ටත් අවස්ථාවක් තිබෙනවා තමන්ගේ කුසතුළු සිටින දරුවාට එම රෝගය ඇද්දැයි කියා කලින් දැනගැනීමට. ඉතින් එම පරීක්ෂණ පිළිබඳවත් ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය පිළිබඳවත් යම්කිසි මවක් එවන් තත්ත්වයකට ඇතර මුහුණ දුන්නොත් ඔවුන්ට කළ හැකි දේ කුමක්ද කියන කාරණය පිළිබඳවත් අද ටිකක් අපි ඩවුන් සින්ඩ්‍රෝම් දිනේදී ඒ පිළිබඳ කතා බහ කරන්නේ මේ සූදානම් වන්නේ. ඒ සඳහා අපි සම්බන්ධ කරගත්තා ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන් සෙනෙවිරත්න මහතා. වෛද්‍ය සමන්, අපිට මුලින්ම මේ කතා බහ ආරම්භ කරන්න හඳුන්වලා දෙන්න පුළුවන්ද මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය කුමක්ද කියලා?
ඔව්චරිත, මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ ඇත්තටම සින්ඩ්‍රෝමයක් කියන්නේ රෝග කීපයක එකතුවක් තමයි අපි සින්ඩ්‍රෝමයක් කියලා හඳුන්වන්නේ. ඩවුන් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ කුඩා දරුවගේ ඇතිවෙන තත්ත්වයක්. මේ තත්ත්වය තුළ මෙම දරුවන් මන්ද මානසිකත්වයෙන්, ඒ කියන්නේ බුද්ධි මට්ටමේ යම්කිසි අඩු ප්‍රමාණයකින් පෙළෙන අතර ඊට අමතරව එම දරුවන්ට නොයෙකුත් ශාරීරික ආබාධ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හෘදය වස්තුවේ ආබාධ, වකුගඩුවල ආබාධ, ස්නායු පද්ධති ආබාධ යනාදී වශයෙන් මේක ගොඩක් විශාල වශයෙන් දකින්න පුළුවන් ආබාධ තත්ත්වයක් හැටියට අපිට කියන්න පුළුවන්. මේකෙදි ඇත්තටම වෙන්නේ අපගේ වර්ණදේහවල ඇතිවෙන අඩුපාඩුවක්. සාමාන්‍යයෙන් මනුෂ්‍ය සෛලවල වර්ණදේහ 46ක් තියෙනවා. මේ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන්ගේ තියෙන ඊට අමතරව තව එක වර්ණදේහයක් වැඩිපුර තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඒ තියෙන වර්ණදේහ අපි යුගල් ගත කරොත් ඒක හඳුනා ගැනීමේ පහසු සඳහා අංකණය කරනවා 1 to 23 දක්වා. ඉතින් මේ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන්ගේ 21 වෙනි ක්‍රෝමසෝම යුගලයට අමතරව තව එක ක්‍රෝමසෝමයක් තියෙනවා. ඒ නිසා මේකට ට්‍රයිසොමි 21 කියලා අපි කියනවා. ඉතින් මේක මේ තත්ත්වයේ ඇති දරුවෙක් ඇති වුණාම එය ඉතා ව්‍යාකූල තත්ත්වයක් දෙමව්පියන්ට. ඒ කියන්නේ මෙවැනි දරුවෙක් හදා බලා ගැනීම සාමාන්‍ය දරුවෙක් හදා බලා ගන්නට වඩා ටිකක් අමාරු කටයුතු.
ඔව්. එතකොට දැන් මේ වගේ තත්ත්වයක් ඇත්තටම ඇති වෙන්න විශේෂ හේතුවක් තිබෙනවද? මම හිතන්නේ බොහෝ මවුරුන්ගේ මතයක් තිබෙනවා මවට වයසින් වැඩි වුණොත් මේ වගේ තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා. එහි සත්‍යයක් තිබෙනවද? එහෙම නැත්නම් ඇත්තටම සොයාගෙන තිබෙනවද යම් කිසි විශේෂ හේතුව?
මේ සඳහා විශේෂ හේතුවක් නම් ඇත්ත වශයෙන්ම කෙනෙක් දැනට එහෙම විශේෂයෙන් හොයාගෙන නැහැ. මෙහිදී සිදුවෙන දේ තමයි කලලයේ ඇතිවීමට ප්‍රථම බීජ සෛල ඇතිවෙන අවස්ථාවේදී ඇතිවන සෛල විභාජනයේදී සිදුවන වරදක් නිසා එක ක්‍රෝමසෝමයක් එක බීජයකට වැඩිපුර යවෙනවා. ඒ තුළින් තමයි මේ විශාල වශයෙන් මෙම තත්ත්වය ඇති වෙන්නේ. මීට අමතරව තව නොයෙකුත් ක්‍රමහරහා වර්ණදේහ ප්‍රමාණය වැඩිවීමේ හැකියාව තියෙනවා. නමුත් මෙම තත්ත්වය ඉතා බහුලව දකින්න ලැබෙනවා වයසින් වැඩි මව්වරුන්ගේ. ඒකට උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් අවුරුදු 25 ඩවුන් දරුවෙක් ලැබීමේ අවදානම එක දරුවෙක් ලැබීමේ අවදානය 1350 එක දරුවෙක් පමණ වෙනවා. නමුත් මෙය අවුරුදු 42 වෙන විට 50 එක දරුවෙක් දක්වා මෙය වැඩි වෙනවා. එය අපි දැක පුරුදු දෙයක්. මේ නිසා තමයි ගොඩක් වෙලාවට පවුලේ අවසාන දරුවා ගොඩක් වෙලාවට ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක් බවට පත්වන්නේ. මොකද ඒ වෙනකොට මවගේ වයස වැඩි නිසා.
එතකොට දැන් මං හිතන්නේ ඔස්ට්‍රේලියාව වැනි රටවලත් විශේෂයෙන්ම මේ ගර්භණී අවස්ථාවේ මවකට කල්තිය හඳුනා ගැනීමට පුළුවන් තමන්ගේ කුසේ ඉන්න දරුවාට මෙවන් තත්ත්වයක් තිබෙනවද කියලා. ඒ සඳහා යම් කිසි පරීක්ෂණ තිබෙනවා නේද? ඒ පිළිබඳවත් අපිට විස්තර කරන්න පුළුවන්ද?
ඔව් චරිත. ඔව්, ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. මොකද මෙහි ඔස්ට්‍රේලියාවේ මේ සඳහා විශේෂ වූ පරීක්ෂණ කීපයක්ම තියෙනවා. මේ පරීක්ෂණ සඳහා මූලිකවම යොදාගන්නේ ස්කෑන් පරීක්ෂාව. ස්කෑන් පරීක්ෂාව සහ රුධිර පරීක්ෂා. අලුතෙන් අපිට හඳුන්වලා දීලා තියෙනවා පරීක්ෂණයක්. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා combined first trimester screen කියලා. ඒක ඒ පරීක්ෂණය සිදු කරන්නේ සති 11ත් සති 14ත් අතර. මේ පරීක්ෂණයේදී සිදු කරන්නේ ස්කෑන් පරීක්ෂාවක් මගින් දරුවාගේ හිස පිටුපස බෙල්ල ළඟ බෙල්ල කොටසේ ඇති හැමේ ඝනකම සහ තව රුධිර පරීක්ෂණයක් මගින් සංඝටක කීපයක් පරීක්ෂා කරලා බලනවා. ඉන්පසු ඒ දෙක සහ මවගේ වයස එක සියල්ල එකතු කර එම පරීක්ෂණ කණ්ඩායම විසින් අපට අවදානම් තත්ත්වය පිළිබඳ යම්කිසි අදහසක් ලබා දෙනවා. උදාහරණයක් හැටියට අවදානම 5000ට එකක් ඕ 1000ට එකක් යනාදී වශයෙන් සාමාන්‍යයෙන් අවදානම 300ට එකක් දක්වා වැඩි වුවොත් අපි කියනවා මෙම ගර්භණී මාතාවට ඩවුන් සින්ඩ්‍රෝමෙන් සහිත දරුවෙකුගේ මේ අවදානම වැඩි කියලා. මේකෙන් අප මෙම පරීක්ෂණයේදී අපිට ඇත්ත වශයෙන්ම ඔවුන් ලබා දෙන්නේ අවදානම් තත්ත්වයක් පමණයි. ඒ 100%ක් නිරවද්‍ය නැහැ. මෙසේ ඉතා වැඩි අවදානමක් තිබුණොත් අපි කරන ලබන්නේ මෙම ගර්භණී මාතාව ඊළඟට යොමු කරනවා තව පරීක්ෂණයක. එම පරීක්ෂණයට කියන්නේ ඇම්නියෝසෙන්ටිසිස් කියලා. මේකෙදි වෙන්නේ ඇත්තටම අපි ඔක්කොම දන්නවා වගේ බබාගේ පටල තුල ඇති තරලය ස්වල්ප ප්‍රමාණයක් අරගෙන එම දරුවාගේ ශෛලයක් වර්ධනය කරලා එහි ඇති ක්‍රෝමසෝම බැලීම තමයි මේ පරීක්ෂණයෙන් කරන්නේ. එය 100%ක් නිර්වද්‍ය වන අතර එහිදී අපිට ස්ථිර වශයෙන් දැනගන්න පුළුවන් මෙම දරුවා ඩවුන් සින්ඩ්‍රෝමෙන් පෙළෙන දරුවෙක්ද කියලා. යම් කිසි හේකින් මෙම සති 11 14 අතර පරීක්ෂණය අතපසු වුවහොත් ඊට පස්සුව අපිට තව පරීක්ෂණයකට මෙම ගර්භණී මාතාව යොමු කරන්න පුළුවන් සති 15 18 අතර රුධිර පරීක්ෂණයක්. නමුත් මෙහි නිර්වද්‍යතාවයේ අර පළවෙනි පරීක්ෂණේ තරම් නැහැ. ඊට වඩා අඩු වෙන අතර නමුත් මෙහිදී එම පරීක්ෂණ කණ්ඩායම පැවසුවොත් මෙම දරුවාට ඉතා වැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා අපි නැවතත් එම ගර්භණී මාතාව යොමු කරනවා ඇම්නියෝසෙන්ටිසිස් පරීක්ෂණයට. ප්‍රධාන වශයෙන් මෙම පරීක්ෂණයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇම්නියෝසෙන්ටිසිස් සුළු අවදානමක් තියෙනවා මෙම පරීක්ෂණයෙන් පසුව එම කරලයේ ගබ්සා වීමට. එම නිසයි අපි මුලින් අර වගේ ඒවට අපි කියන්නේ ස්ක්‍රීනින් ටෙස්ට් කියලා. ඒ වගේ ටෙස්ට් එකක් කරලා වැඩි අවධානමක් තියෙන මව්වරුන් පමණක් මෙම පරීක්ෂණය සඳහා යොමු කරන්න. හැබැයි දැන් අලුතෙන් හඳුන්ලා දීලා තියෙන නවතම පරීක්ෂණය, එම පරීක්ෂණය ඉතා ඉහළ නිර්වද්‍යතාවයක් තියෙනවා. නමුත් 100%ක් නෙමේ 99%කම නිර්වද්‍යතාවයක් තියෙනවා. එම පරීක්ෂණය ඇත්තටම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ නොන් ඉන්වේසිව් ප්‍රීනේටල් ටෙස්ට් කියලා. ඒකෙදි අපි කරන්නේ මවගේ රුධිරය සාම්පලයක් අරගෙන එහි තුල බබා දරුවාගේ වර්ණ දේවල කොටසක් අපි ලබා ගන්නවා. එම රුධිර සාම්පලයේ ලබාගෙන එය පරීක්ෂණයට ලක් කිරීම. මෙය ඉතාම නිර්වද්‍ය තත්ත්වයක්. මෙමගින් කිව්වොත් අපි මෙම දරුවාගේ අවදානම ඉතා අඩුයි කියලා අපිට එය බොහෝ දුරට පිළිගත හැකි. නමුත් අවදානම වැඩි කියලා මෙම ටෙස්ට් එකනොත් කිව්වොත් ඒ ඉතා නිර්වද්‍ය නිසා අපි නැවත වරක් එම තත්ත්වය තහවුරු කරගන්නවා ඇම්නියෝසෙන්ටිසිස් පරීක්ෂණයක් මගින්. මෙම පරීක්ෂණය සති 10 සිට ඕනෑම අවස්ථාවක කරන්න පුළුවන්.
දැන් මෙවන් පරීක්ෂණ වලින් පසු යම් කිසි මාවකට දැනගන්න ලැබුණොත් තීව්‍රතාවයේ වැඩි පරීක්ෂණයකදී දැන් තමන්ගේ කුසේ සිටින දරුවාට මෙම ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය තිබෙනවා කියලා එයින් පසු ඇත්තටම කුමක්ද කරන්න පුළුවන් වෙන්නේ?
ඇත්තටම දැන් අපිට අන්තිම තීරණය ගන්න වෙන්නේ ඇම්නියෝසෙන්ටිසිස් පරීක්ෂණයෙන් පස්සේ. ඒ කියන්නේ බබාගේ තරලය අයින් කරලා ඒකෙන් දරුවගේ සෛල කීපයක් වර්ධනය කරලා ලබා ගන්න පරීක්ෂණය. අතර මේක තව පරීක්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ අපි කෝරියොනික් විලස් සෑම්ප්ලින් කියලා. ඒ කියන්නේ ප්ලසෙන්ටාවේ සෛලවලුත් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඒ දෙකෙන් තමයි අපිට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් දරුවෙක් මේ අවදානමට ලක් වෙනවද කියලා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි ගර්භණී කාලේ මුල් කාලේදී දැනගත්තාම ඒක එතනින් එහාට ගන්න පියවර දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් මත තීරණය කරනවා. ඊට අමතරව නොයෙකුත් ප්‍රාන්තයන්ගේ නීති අනුකූල තත්ත්වයන් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ කියන්නේ සමහර දෙමව්පියෝ මේ ගර්භණී තත්ත්වය දිගටම අරගෙන යන්නට කැමති නැහැ මෙවැනි තත්ත්වයක් ඇති වුණාම. එවැනි තත්ත්වයන් වලදී අපි ගබ්සා කිරීමුත් සිදු වෙනවා. ඒකට අපි කියන්නේ වෛද්‍යානුකූලව කරන ගබ්සා කිරීම නිසා. මොකද එම තත්ත්වය තුළ දෙමව්පියන්ට දැඩි පීඩනයට ලක්වීමට සිදු වෙන බවයි. නමුත් සමහර ප්‍රාන්තවලදී මේ තරමක් මතභේදයට තුඩු දෙන කරුණා. එම නිසා එම ඒ ප්‍රාන්තයේ නීති අනුකූල තත්ත්වයන් අද මේ අවස්ථාවේදී සැලකිල්ලට ගන්න වෙනවා. කොහොමත් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම දෙමව්පියන් එක්ක ඉතා දීර්ඝ සාකච්ඡාවක් වෛද්‍යවරුන් විසින් පවත්වනවා. ඒ පවත්වන ලබන්නේ එම ස්කෑන් පරීක්ෂණය කරන වෛද්‍යවරුන්, ඊට පස්සේ එම ඇම්නියෝසෙන්ටිසිස් පරීක්ෂණය කරන වෛද්‍යවරුන්. ඒගොල්ලන්ට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ෆීටෝ මැටර්නල් මෙඩිසින් යුනිට් එකෙන්. ඊට පස්සේ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා සමග තව සාකච්ඡාවක් සහ විශාල සාකච්ඡා කීපයකින් පසුව අවසානයේදී අපි එම කළ යුත්තේ කුමක්ද කියන නිගමනයට අපි එනවා. හැබැයි එකක් දෙයක් තියෙන, මේකට වෙන කිසිම ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. නමුත් දෙමව්පියෝ දිගටම කල්පනා කරනවා නම් මෙම තත්ත්වය, මෙම දරුවා එක දිගටම ගර්භණී තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න, දරුවා ලැබීමෙන් පසු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් විසින් පරීක්ෂාවට ලක් කරන අතර ඉන් පසු දිගටම එම දරුවා වෛද්‍යවරයෙක්ගේ පරීක්ෂාව යටතේ තිබිය යුතුයි. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට මේ ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන දරුවන්ට නොයෙකුත් අතුරු ආබාධ තියෙනවා. ඒ කියන්නේ හදවතේ ප්‍රශ්න, වකුගඩුවල ප්‍රශ්න, ස්නායු පද්ධතියේ ප්‍රශ්න. ඉතින් මෙවැනි ප්‍රශ්නයක් තිබුණොත් සමහර විට මෙම දරුවන් ගර්භණී සමය තුළම මිය යෑමේ ප්‍රවණතාවයකුත් දක්වනවා. ඊට අමතරව ස්වාභාවිකව ගබ්සා වීමුත් බොහෝ දුරට සිදු වෙනවා පළවෙනි ට්‍රයිමිස්ටර් එකේදී. ඉතින් ඊට අමතරව මෙම දරුවන් බිහි වූ පසු එවුන් ඉක්ම දරුවන් ඉතා විධිමත් වෛද්‍ය පරීක්ෂාවට භාජනය කරලා ඒගොල්ලන්ගේ තියෙන අනිකුත් රෝගාබාධ සියල්ල හඳුනාගත යුතුයි. ඉන් පසුව මම මුලින් කිව්වා වගේ මේගොල්ලන්ගේ ඇති වෙන එය තරමක් දුරට හෝ අඩු කර ගැනීමට නොයෙකුත් වැඩපිළිවෙළවල් ඕස්ට්‍රේලියාවේ පවතිනවා. මේ සඳහා ගොඩක් අංශවලින් මේ දෙමව්පියන්ට උදව් උපකාර ලැබෙනවා. මේ සඳහා තියෙන විශේෂ සංවිධානයකුත් ඩවුන් සින්ඩ්‍රෝම් ඇසෝසියේෂන් ඕස්ට්‍රේලියා කියලා. ඊට අමතරව හැම ප්‍රාන්තයකම මේ වගේ සංවිධාන තියෙනවා. මේවාෙන් ගොඩක් දුරට දෙමව්පියන්ට උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව තව ආධාර සහ නොයෙකුත් ක්‍රියාමාර්ග ඒගොල්ලන් ගන්නවා. එම නිසා කාට හෝ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් ඉන්නවා නම් මේ ඕස්ට්‍රේලියාවෙන් රටක ලැබෙන උදව් විශාල වශයෙන් ලැබෙනවා.
වෛද්‍ය සමන් සෙනෙවිරත්නට අපි ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවයත් සමග එකතු වීම සම්බන්ධයෙන්.